Honorable Sajith Premadasa, you have 20 minutes. Order, please. Deputy Speaker will come to the chair.
Honorable Sajith Premadasa, you may continue.
මේ සභාවේ කියවුණා විපක්ෂයේ ඉදිරිපත් කරන අදහස්වල තර්කේ හොයාගන්නට අමාරුයි ලොජික් එකක් නැහැයි කියලා ඒ වගේම කිව්වා මේ දෙපැත්තෙන් වාඩි වෙලා ඉන්න දෙන්නගෙනුත් ඇහුවා ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැයි කියලා ඉතින් මම උත්සාහ දරනවා මේ අවස්ථාවේ තර්කේ නොතේරෙන ලොජික් එක නොතේරෙන අයට පොඩ්ඩක් ඒක පෙන්නලා දෙන්න මං අහන්න කැමති ගරු අග්‍රාමාත්‍යතුමියගෙන් මොකද්ද ලොජික් එක ඡන්දේ කාලේ 16600ක් ගුරු සංවර්ධන නිලධාරීන්ට ගුරු සේවයේ ස්ථිර පත්වීම් ලබා දෙනවයි කියලා ඡන්දේ ගන්න එහෙම කියලා ඡන්දේ දිනුවයින් පස්සේ ඒක නොකරන ලොජික් එක මොකක්ද? ඒක නොකරන තර්කය මොකක්ද? ඡන්දේ කාලේ ඡන්දේ ගන්න විපක්ෂයේ ඉඳලා IMF එකත් එක්ක ගහපු ගිවිසුමේ ඩෙත් සස්ටේනබිලිටි ඇනලිසිස් එක වෙනස් කරනවයි කියලා පොහොසත් රටක් ලස්සන ජීවිතයක් මේ ඔබතුමන්ලාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඒක පොඩ්ඩක් කියවලා බලන්න 105 වෙනි පිටුව ඩෙට් සස්ටේනබිලිටි ඇග්‍රීමන්ට් එක වෙනස් කරනවායි කියලා පොරොන්දු වෙලා ඡන්දේ අරගෙන දිනලා ඊට පස්සේ නොකරන එකේ ලොජික් එක මොකද්ද? මොකද ඒ තර්කය? ඒකේ ලොජික් එකක් තියෙනවද? ඒ වගේම මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේම කියනවා 72 වෙනි පිටුවේ රැකියා විරහිත උපාධිධාරීන්ට රස්සා දෙනවයි කියලා 35,000කට 20,000ක් ගුරු වෘත්තියට විද්‍යා තාක්ෂණ ඉංජිනේරු ගණිත STEM 3,000කට STEM නොවන උපාධිධාරීන් 9,000ක් තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රයට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට රේගු දෙපාර්තමේන්තුවට විදේශ සේවාවට සංචාරක කර්මාන්තයට 3,000ක්. ඉතින් මං ගරු අග්‍රාමාත්‍යතුමීගෙන් අහන්න කැමති මේක මේ ඔබගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 72 වෙනි පිටුවේ තියෙන්නේ ඡන්දේ දිනන්න මෙහෙම කියලා. මෙම නොදෙන එකේ ලොජික් එක මොකද්ද? මොකද ඒ තර්කය? ඒ වගේම අද දින මං කියන්න කැමති අතියුතුම් කාඩිනල් හිමිපාණන් වහන්සේගේ මැල්කම් රංජිත් හිමිපාණන් වහන්සේගේ උපන්දිනයත් අද අපි ඇත්ත වශයෙන්ම හැමෝම එතුමාට ඒ හිමිපාණන් වහන්සේට සුභපතන දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා ඒ කරන සේවාව ඉදිරියටත් කරගෙන යන්නට අපි ප්‍රාර්ථනා කරනවා එතුමාට පොරොන්දු වුණා පාස්කු ප්‍රහාරේ මහමොලකරුවන් අල්ලනවයි කියලා. ඉතින් මං අද එතුමාගේ උපන්දින දවසේ අහන්න කැමති එතුමාට මහමොලකරුවන් අල්ලනවයි කියලා. ඡන්දාත්තික අරගෙන රටේම ත්‍රස්ත විරෝධී පොදු ජනතාවගේ අද මේ කාඩිනල් හිමිපාණන් වහන්සේගේ උතුමාණන්ගේ උපන්දින දවසේ මං අහන්න කැමති ඒ කිව්ව මහමොලකරු වලලා දිනවද දැන් අප්‍රේල් මාසේ මේව එලි දක්වනවා කිව්වේ ඒකේ ලොජික් එක මොකද්ද ඒකේ තර්කය මොකද්ද මං අගමැතිතුමින් අහනවා දෙපැත්තේ ඉන්න අයවත් ඒක පොඩ්ඩක් ඔබතුමියට මේ පැහැදිලි කරලා දෙයිද කියලා ඔය කියපු දේවල් වල ලොජික් එක දැන් විශේෂයෙන්ම මම කියන්න කැමති මේ අවස්ථාවේ ශේෂ්ත්‍ර කිහිපයක ජනතාව මුහුණ දෙන්න ගැටලු පිළිබඳව. මොකද ඇත්ත වශයෙන්ම මේ පාර්ලිමේන්තු කාලය අපි යොදවන්නට ඕන මේ දැවෙන ප්‍රශ්නවලට උත්තර ලබා ගන්න, ගැටලුවලට විසඳුම් ලබා ගන්න. අපේ රටේ දළදේශීය නිෂ්පාදිතයට 52%කට වැඩිය දායකත්වයක් ලබා දෙන ශුද්‍ර සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකයෙක් සංඛ්‍යාලේඛනවලට අනුව 111ක් පමණ සිටිනවා. 52%කට වැඩි දායකත්වයක් ලබා දෙනවා. 45,00,000කට රස්සා ලැබෙනවා. 2020-22 කාලවකවානු තුළ එවන් ව්‍යවසායකින්ගේ කර්මාන්ත 263,000ක් වැහිලා තියෙනවා. මේ ජනසංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත. 2023-25 අතර එවන් සංඛ්‍යාලේඛනගත කිරීමක් නොවුණත් අනුමාන කරනවා තවත් 150,000ක් ව්‍යවසායකින්ගේ ඒ ආයතන වැහිලා ගිහිල්ලා කියලා. දැන් විශේෂයෙන්ම රට බංකොලොත් වීම තුළ 2028 දක්වා ණය ගෙවීම මද ප්‍රමාණයකින් හෝ අවම වෙලා තිබෙන, මොකද ඇත්ත වශයෙන්ම මේ කාලවකවානු තුළත් අපි ණය ගෙවනවා, ණයේ පොලියක් ගෙවනවා, ඒක අපි දැනගන්නට ඕන. දැන් විශේෂයෙන්ම ආර්ථිකයේ බංකොලොත් වීම තුළ රටේ ණය ගෙවීම කල් දැමීමට වැඩ කටයුතු සිද්ධ වුණා. මේ ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකින්ට කිසිම ප්‍රතිව්‍යුහගතකරණයක් කරන්න නැතුව සාධාරණ කාලයක් ඔවුන්ට ලබා දෙන්නේ නැතුව අද වෙන විට බැංකුවලට ලබා දුන්නු සුරකුම්පත් අය කර ගැනීම 2025 අප්‍රේල් මාසයේ ඉඳලා අද සිද්ධ වෙනවා. හරිම අසාධාරණ. පරාටේ එක්සිකියුෂන්ස් දේපල වෙන්දේසිය මැතිවරණ කාලවකවානුවලදී ගිය රජයක් නතර කරා, මේ රජයක් නතර කරා. ඒක හොඳ දෙයක්. හැබැයි නතර කිරීමත් සමග ඒ ව්‍යවසායකින්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්නට, පොලියෙන් යම් ප්‍රමාණයක් කපා හරින්නට, ණය සහනයක් ලබා දෙන්නට කටයුතු කරලා නැහැ. ඒ නිසා මේ මොහොත වෙන විට පසුගිය වසර 5 ඇතුළත මේ විසනකාරී තත්ත්වයන් තුන, ඒ අයගේ නිර්මාණ නෙමෙයි, පාස්කු ත්‍රස්තවාදය, ත්‍රස්තවාදී ප්‍රහාරය, කොරෝනා කෝවිඩ් වසංගතය, ඒ වගේම රට බංකොලොත් වීම, ඒ අය නිර්මාණය කරපු දෙයක් නෙමෙයි. 60%ක් මෙවන් ව්‍යවසායකින් ණය ගෙවීමට නොහැකිව ආසාදු ලේඛන ගත වෙලා තිබෙනවා. නොන් පර්ෆෝමින් ලෝන්ස් ලයිස්තුවට වැටිලා තිබෙනවා. විශේෂයෙන්ම 2024 වර්ෂයේදී රජයේ සහ මහබැංකු විසින් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා කිසිම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොකිරීම තුළ අද වෙන විට 2025 අප්‍රේල් මාසයේ සිට දැන් තරඟයට වෙන්දේසි කරගෙන යන පරාට එක්සිකියුෂන් සරහා කිසිම සරණක් නැහැ. මම පහුගිය වර්ෂයේ මිලියන 5 බැගින් කර්මාන්ත අමාත්‍යංශය අක්‍රීය ණය කාණ්ඩය යටතේ ආසාදු ලේඛනගත ව්‍යවසායකින් සඳහා ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරා. හැබැයි ඒකෙන් ප්‍රතිලාභ ලබලා තිබෙන්නේ අද දවස වෙනකොට 28 දෙනාටයි. අනෙකුත් දසදහස් ගණනකට, ලක්ෂ ගණනකට ඒ සහනය ලැබිලා නැහැ. දැන් අවසානයේ සිද්ධ වෙන්නේ මොකක්ද? මේ වෙනුවෙන් වෙන් කරපු මුදල් රුපියල් මිලියන 1000ක් තියෙනවා, බිලියනක් තියෙනවා. කවුරු හරි ඉල්ලුම් කරන්න ගියහම බරපතල කොන්දේසි දාලා වළක්වන එකයි වෙන්නේ. අවසානයේ සිද්ධ වෙන්නේ අර රුපියල් බිලියනෙන් වැඩි ප්‍රමාණයක් ආපහු මහා භාණ්ඩාගාරයට යවන එක. දැන් 2026 වර්ෂයට බිලියන 50ක ණය යෝජනා ක්‍රමය රජය යෝජනා කළා තිබෙනවා ශුද්‍ර සුළු මධ්‍ය පරිමාණයේ කර්මාන්ත කරුවන්. ඒක පිළිබඳව අපි සතුට වෙනවා. හැබැයි මේ වෙන් කරපු මුදල ආසාදු ලේඛනගත 60%ක් වූ ව්‍යවසායකින්ට ඒ ලබා ගැනීමේ ක්‍රමවේදය අද නිර්මාණය කරලා නැහැ. ඒ වැඩපිළිවෙල ඉදිරිපත් කරලා නැහැ. ඒ වගේම අපිට මතක් වෙනවා ආසියානු සංවර්ධන බැංකුවත් එක්ක සාකච්ඡා කරා. අපෙත් ඉල්ලීම් කරා, එවකට රජයත් ඉල්ලීම් කරා, සියලුම පාර්ශ්ව ඉල්ලීම් කරලා ඩොලර් මිලියන 100ක් ලබා ගත්තා. එයින් 50ක් ලැබුණා ක්‍රෙඩිට් ගැරන්ටි වැඩසටහනට. නමුත් එය ක්‍රියාත්මක වීමක්. ඒ වගේම බැංකු හරහා ක්‍රියාත්මක වුණු ඉතුරු ඩොලර් මිලියන 50ක් ඒ නිසි කර්මාන්තකරුවන්ට, ඒ මහා ව්‍යසනයට ලක් වුණු කර්මාන්තකරුවන්ට ලබා දෙන්නට කටයුතු කළා. ඒ වගේම මේ අයවැය තුලින් වැඩබදු ගෙවීමේ සීමාව රුපියල් මිලියන 60 සිට රුපියල් මිලියන 36 දක්වා අඩු කිරීමට රජය ගෙන ඇති තීරණය තුළ තවදුරටත් ශුද්‍ර සුළු හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන් අගතියට ලක් වෙනවා. ඒ තුලින් 18%ක වැඩබදු පාරිභෝගිකයන් එකතු කිරීම තුළ එක පැත්තකින් පාරිභෝගිකින්ගේ ඒ භාණ්ඩවල මිල ඉහළ යෑමක් වෙනවා. මිලදී ගැනීමේ ක්‍රය ශක්තියක් අඩු වෙනවා. ව්‍යවසායකින්ටත් ප්‍රබල බලපෑමක් සිද්ධ වෙනවා. ඉතින් මේ ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන් MSME කොට්ටාසයත් එක්ක මේ රජයේ විවිධ අවස්ථාවන් වලදී සාකච්ඡා කරලා තිබෙනවා. බොහෝ විට ඒ සාකච්ඡාවන් කරලා තිබෙන්නේ මැතිවරණ කාලවකවානුවන් තුලදී. අපි යෝජනා කරන රජයට මැතිවරණ කාලවකවානුවේ දක්වපු උනන්දුවම අද මේ ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන්ගේ ඒ දුක්ගින්න නිවාලන්නට යොමු කරන්නයි කියලා මම මේ අවස්ථාවේ බොහොම ඕනෑකමින් ඉල්ලීමක් කරනවා. ඒ වගේම විශේෂයෙන්ම මේ අවස්ථාවේ මම සඳහන් කරන්නට ඕන අපේ රටේ විශ්‍රාමිකින්ට මේ රජයේ පොරොන්දු රාශියක් ලබා දුන්නා. එකදු පොරොන්දුවක්වත් ක්‍රියාත්මක කරන්නට හරියාකාර විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරලා නැහැ. දැන් අපිට අහන්නට ලැබෙනවා තවත් දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රම ආරම්භ කරනවායි කියලා. දැනටමත් සමාජ ආරක්ෂණ මණ්ඩල හරහා විශ්‍රාම වැටුප් වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. නමුත් මේවායි විධිමත් භාවයක් නැහැ. කරුණාකරලා විධිමත් තිරසර විශ්‍රාම වැටුප් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම වැදගත් කියන එක අපි යෝජනා කරමු. ඒ වගේම මැතිවරණ කාලේ පොරොන්දු වුණා මතක ඇති වැඩිහිටි ප්‍රජාවට, විශ්‍රාමික ප්‍රජාවට 15%ක ඉතිරි කිරීමේ ඉතිරි කිරීම වලට කොලියක් 15%ක සීමාවකට ලබා දෙනවායි කියලා. නමුත් දැන් සීමාවත් අඩු කරලා 10%කට කොලියක් අඩු කරලා මේ වැඩිහිටි විශ්‍රාමික ප්‍රජාව බොහොම අමාරුවෙන් ඉන්නේ. ඒ අයට අවශ්‍ය බේත් හේත් ටික, ඒ අවශ්‍යතාවෙන් ටික ඉෂ්ට කරගන්නේ මේ ලැබෙන ඒ ඉතිරි කිරින් ගිණුම් වලට ලැබෙන 15%ේ ඉන්ට්‍රස්ට් එකෙන්, පොලි ආදායම. ඇයි ඒක ලබා නොදෙන්නේ කියන එක මම අහන්න කැමතියි. වැටුප් කොමිෂන් සභා තිබෙනවා. ඇත්ත වශයෙන්ම විශ්‍රාම වැටුප් පිළිබඳ වගකීමක් තියන්නේ වැටුප් කොමිෂන් සභාවලට. නමුත් ඒ අය කරන්නේ ප්‍රශ්න විසඳනවා වෙනුවට ප්‍රශ්න කල්දැමීම. විශේෂයෙන්ම මම මතක් කරන්නට කැමති 2016 2020 තුළ තමන්ගේ විශ්‍රාම වැටුප් නොගැලපීම තුළ 125,000ක් ඉන්නවා අගතියට පත් වෙච්ච. 2020 එවකට ගෝඨාභය රාජපක්ෂ පාලනය මේ 125,000ට ලැබෙන්නට ඕන ප්‍රතිපාදන ටික ලබා දුන්නේ නැහැ. අපි ඉල්ලීමක් කරනවා හිඟ වැටුප් සහිතව මේ ලබා දෙන්නට කටයුතු කිරීම මේ රජයේ වගකීම. ඒ වගේම 2020-25 අතර 150,000ක් සිටිනවා විශ්‍රාමික ප්‍රජාව, එක රුපියලක වැඩිවීමක් සිදු වෙලා නැහැ. අන්න ඒ කණ්ඩායමටත් ඒ වැඩිවීම ඉෂ්ට කරන්නයි කියන යෝජනාව විශ්‍රාමික ජනතාව වෙනුවෙන් මම ඉල්ලීමක් කරනවා. ඒ වගේම අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ආයවැය කතාව ඉදිරිපත් කරපු දිනේම අපි දැක්ක පොල්දුව හන්දියේ විශ්‍රාමික ගුරුහා විදුහල්පතිවරුන් උද්ඝෝෂණයක් කරනවා. මොකද ඒ ගැටලුව 85,000කට බලපාන ප්‍රශ්නයක්. මේ ගැටලුව නිර්මාණය වුණේ 1997 BC පෙරේරා වැටුප් කොමිසම 60%ක රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කරා. හැබැයි ඒ වැටුප් වැඩි කරනකොට 297 චක්‍රලේඛය හරහා ප්‍රකාශ කරා 3:10 වගන්තියට අනුව ගුරුවරුන්ටයි විදුහල්පතිවරුන්ටයි මේ වැඩි කිරීම පස්ව දැනුම් දෙනු ලැබෙයි කියලා. දැන් මේ විශ්‍රාමික ඒ වගේම ගුරු සේවයේ ප්‍රශ්නම විසඳන්නට මේ වැටුප් විෂමතාවේ විසඳන්න සුබෝධනී කමිටුව යෝජනා කරා. අර 60% වැඩිවීම 3/1 කොටස් වලින් ලබා දීම තීන්දුව කරලා 20%ක් ලබා දීම අනුමත කරා 2022 ජනවාරියේ සිට. හැබැයි ඒ වැඩි කිරීම ලබා දුන්නේ සක්‍රීය ගුරු විදුහල්පති සේවයේ නියැලී සිටින අයට. නමුත් 1997ත් ඒ වගේම 2021 දෙසැම්බර් 31 වෙනිදා වෙනකම් ඒ ක්ෂේත්‍රයට ගුරු විදුහල්පති විශ්‍රාමික ක්ෂේත්‍රයට ඒ අයට මේ ගැළපීම ක්‍රියාත්මක වුණේ නැහැ. ඒ පෙරදාත මාකාරයට මේ දේ සිද්ධ වුණේ නැහැ. ඇත්ත වශයෙන්ම අපිට අහන්නට ලැබුණා ජනාධිපතිවරයාම ආයවැය කතාවේදී කියනවා මේ විදුහල්පතිවරුන් ගුරුවරුන් ඉලක්ක කරගෙන පාර ඉන්නේ නැතුව ගෙදර යන්නේ කියලා කිව්වා. පාර ඉන්නේ නැතුව ගෙදර යන්නේ කියලා කියන්නේ කාටද? තව වෙලාවක කියනවා මේ රජයේ පාර්ශවෙන් SMS එකක්වත් ගහගන්න බැරි ගුරුවරුන් කියලා. හැබැයි රජයේ අමතක කරන්නට හොඳ නැහැ. කොරෝනා කෝවිඩ් සමයේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ බරපතල කඩාවැටීමක් සිදු වෙනකොට බොහොම අමාරුවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රය ශක්තිමත් කරන්නට කටයුතු කරපු මේ ගුරු විදුහල්පතිවරුන්ට SMS එකක්වත් ගහගන්න බැහැ කියලා නිග්‍රහ කරන එක. ඒක හරිද? හොඳයි SMS එකක් ගහන්න බැහැ කියලා කියමු. කතරේ ගැහුවනේ. තොග පිටින් කතරේ ගැහුවනේ ගුරුවරු විදුහල්පතිවරු ජනතා විමුක්ති පෙරමුණට මාලිම ආණ්ඩුවට. ඇයි මේ අයට මේ ආකාරයට සලකන්නේ කියන එක මම අහන්න කැමතියි. මම පැහැදිලිවම කියන්න කැමතියි.
Honorable Sajith Premadasa, you have 2 more minutes of your allocated time left.
That's okay, I have some more time. No issue.
Oi Ben.
Thank you. Bohomi stuti. Bohomi stuti ape sabahanayakathumage pararthakama igunanga. Visheshanma mam me avasthave ahanna kemathi. Eda me karanawa pilibandawa අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා බොහොම පැහැදිලිව සඳහන් කරනවා එදා මැතිවරණ සමයට පෙර විපක්ෂයේ ඉන්න කාලේ ඒ ඉදිරිපත් කරපු එතුමගේ කතාවෙන් එතුමා බොහොම පැහැදිලිව ප්‍රකාශ කරනවා මේ අගතියට පත්තුණු විදුහල්පතිවරුන්ට ගුරුවරුන්ට මේ විෂමතාවේ 97 ඉඳලම ක්‍රියාත්මක වෙන විෂමතාවේ විසඳුමක් ලබා දෙනවයි කියන එක එතුමා බොහොම පැහැදිලිව ප්‍රකාශ කරන. ඒ ප්‍රකාශ කරන්නේ විශේෂයෙන්ම 2024 පස්වෙනි මාසයේ 19 වෙනිදා මහරගම පැවති විශ්‍රාමික ජාතික සමුළුවේදී එතුමා කියන්නේ. මොකද්ද කියන්නේ? මේ ගැළපීමට විසඳුමක් එතුමා ලබා දෙනවයි කියන. එහෙම දෙනවයි කියලා අයවැය කතාවේ පාරේ ඉන්නේ නැතුව ගෙදර යන්නේ කියන එක සාධාරණද? SMS ගහන්න බැරි ගුරුවරුන් කියන එක කියන කාරණාව සාධාරණද? දැන් මේකේ වැදගත්ම කාරණාව මොකද්ද දන්නවද? ඇත්ත වශයෙන්ම මේ අගතියට පත්තුණු ගුරුවරුන් වෙනුවෙන් මේ ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති සාධාරණත්වය ඉෂ්ට කරන්න නඩුවක් දාලා තියෙනවා. දැන් නඩුව දාලා තින්නෙත් එතුමන්ලා. දැන් නඩුව දාපු කාරණාව තුල අසාධාරණයට ලක් වෙච්ච විදුහල්පතිවරුන්ට ගුරුවරුන්ට ඒ සහනය ලබා නොදෙන්නෙත් එතුමන්ලා. දැන් නඩුත් හාමුදුරන්ගේ බඩුත් හාමුදුරන්ගේ කියන එක බොහොම වැදගත් මේ අවස්ථාවේ කියන එක. මොකද ඔබතුමන්ලා තමයි නඩුව දාලා තියෙන්නේ. දැන් නඩුව දාපු අය කියනවා නොවැම්බර් මාසේ 24 වෙනිදාට ශ්‍රේෂ්ඨාධිකරණ නඩුව යලි කැඳවනකොට සමතේකට පත් වෙන්න ලෑස්ති කියලා. දැන් සමතේකට පත් වෙන්න ලෑස්ති වෙන්න ඕන මේ අගතියට පත්තුණු විශ්‍රාමික ගුරුවරු සහ විදුහල්පතිවරු. නඩුව දාලා තියෙන ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති නියෝජිතයි. එතකොට ඇත්ත වශයෙන්ම මේ හැම ගුරුවරයෙකුගෙන්ම විදුහල්පතිවරයෙකුගෙන්ම මුදල් එකතු කරලා ඒ නඩු ගාස්තු හැටියට, ඒ කියන්නේ නීතිඥවරුන්ට ගෙවීම සඳහා ඒ මුදල් එකතු කරලා තමයි මේ කාර්යය ක්‍රියාත්මක කරලා තිබෙන්නේ. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා මෙහෙම මේ රටේ විශ්‍රාමිකින්ව රවට්ටන්න එපා. ඒ අයව අනාථ කරන්න එපා. කිව්ව දේ කරන්න. මේ සභාවේ ප්‍රකාශ වුණා මේ පෙරපාසල් දරුවන් පිළිබඳව කතාවක්. මම කිව්ව කාරණාව තමයි ගරු අග්‍රාමාත්‍යතුමිය, මං ඒක විග්‍රහ කරන්නම් ඔබතුමියගේ දැනගැනීමට. දැන් ඔබතුමියන්ලා කොච්චර කිව්වත් ඔබතුමියන්ලාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ක්‍රියාත්මක කරනවායි කියලා, එහි මූලාශ්‍ර ක්‍රියාත්මක කරන්නට කටයුතු කරනවායි කියලා, ඔබ අනුගමනය කරන්නේ ඔබ විශ්වාස කරන මාක්සිස් ක්‍රමවේදය මිසක් නව ලිබරල් වාදය නොවේ කියලා ඔබතුමිය කිව්වට, ඔබතුමිය අනුගමනය කරන්නේ නව ලිබරල් වාදය නිර්මාණය කරපු IMF කිවිසුම්. ඒකයි ක්‍රියාත්මක කරන්නේ. දැන් IMF කිවිසුමේ බොහොම පැහැදිලිව තියෙනවා IMF ටාගට් එක. රාජ්‍ය ආදායම දලදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් හැටියට ටාගට් එක 15%. දැන් ඔබතුමියන්ලා ඒ ටාගට් එක ඉක්මවල ගිහිල්ලා තියෙනවා. 15.9%. එතනින් ඔබතුමියන්ලට ඉතුරු වෙනවා බිලියන 287ක්. අපි යෝජනා කරන්නේ IMF ටාගට් එක තියාගන්න 15%. අර 0.9 කොහොමද උපයාගෙන තියෙන්නේ? එක්කෝ බදු වැඩි කරලා, එහෙම නැත්නම් වියදම් කප්පාදු කරලා. එහෙම තමයි රාජ්‍ය ආදායම වැඩි කරගෙන තියෙන්නේ. මේ අමතර බිලියන 287 මේ රටේ දුප්පත් ජනතාවගේ දුප්පත්කම තුරන් කරන්නට ආයෝජනය කරා. ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන්ට ආයෝජනය කරා. 1,000,000 new business startups ආරම්භ කරන්නට ආයෝජනය කරා. ඒකයි අපි කියන්නේ. දැන් ප්‍රයිමරි බැලන්ස් එක. මොකද ප්‍රයිමරි බැලන්ස් එක කියන්නේ? revenue minus expenditure without interest. ආදායමෙන් අඩු කරන වියදම පොලි වියදම නැතුව. දැන් IMF එක කියනවා primary balance එක 2.3ක් වුණාම ප්‍රමාණවත් කියලා. IMF කොන්දේසිය 2.3යි. ඔබතුමන්ලා කොන්දේසියට එහා ගිහිල්ලා 3.8 දක්වා primary balance එක ක්‍රියාත්මක කරලා තියෙනවා. 1.5ක් වැඩියෙන්. එතකොට එක්කෝ වියදම් අඩු කරලා, එහෙම නැත්නම් ආදායම් වැඩි කරලා වක්‍ර සහ ඍජු පද වලින්. එතනින් හම්බ වෙන ගාණ කීයද? රුපියල් බිලියන 479ක් වැඩිපුර තියෙනවා. අපි යෝජනා කරන්නේ මේකයි. ඒ අමතර මුදල් උපයෝගී කරගෙන ගොවිය ශක්තිමත් කරන්න. දීවරය ශක්තිමත් කරන්න. කම්කරුව ශක්තිමත් කරන්න. ස්වල්ලකියලාබිය ශක්තිමත් කරන්න. කාන්තා පරපුර ශක්තිමත් කරන්න. දැන් දරු අග්‍රාමාත්‍යතුමියගේ අවධානයට යොමු කරන්න කැමති. අර ආරච්චි කට්ටුවේ සභාපති නිකිණි අයෝධ්‍යා මන්ත්‍රීතුමියට කරපු අපහාස තුල ඒ ක්‍රියාදාමය නෙවෙයි අපි යෝජනා කරන්නේ. ඔබතුමියගෙන් ඉල්ලීමක් කරන එක පිළිබඳව හොයලා බලන්න. පරීක්ෂණයක් කරන්න. ඒ ආරච්චි කට්ටුව සභාපතිගේ ක්‍රියාදාමය තුල ඒ මන්ත්‍රීතුමිය ඉල්ලාස් වෙන්නට යනවා. එහෙම නෙමෙයි අපි කියන්නේ කාන්තාව සවි බල ගන්න. ආර්ථික වශයෙන් සවි බල ගන්න. ඒ ඇයට හිමිතන, නිසිතන, ඉහළම තැන, ප්‍රමුඛ තැන ලබා දෙන්න. ඒක කතාවෙන් කිව්වට මදි. ඒක ක්‍රියාවෙන් ඔප්පු කරන්නට ඕන. ඒ වගේම මම විශේෂයෙන්ම අවධානය යොමු කරන්න කැමති රජයේ දරු අගමැතිතුමිය ප්‍රමුඛ සභානායකතුමා ප්‍රමුඛ සියලුම මැති ඇමතිවරුන්ට මේ හිටපු රජයේ අනුගමනය කරන ආර්ථික ප්‍රතිපත්තියම අනුගමනය කිරීම තුළ ඇත්ත වශයෙන්ම අද රටේ ලොකු උගුලක් තියෙනවා. ඔබ දන්නවද මේ පවතින ක්‍රමවේදය තුළ අපේ රට එකඟ වෙලා තිබෙනවා මැක්‍රෝ ලින්ක්ඩ් බොන්ඩ් කියලා එකකට. මොකද මැක්‍රෝ ලින්ක් බොන්ඩ් කියන්නේ? මේක මේ රටේ ජනතාව දැනගන්නට ඕන. දැන් මේ සාකච්ඡා තුල අපිට ණය ලබා දුන්නු ඒ කණ්ඩායම එකඟ වුණා අපිට ගෙවන්න තියෙන ණය වලින් යම් අඩු කිරීමකට. ඒකට කියනවා ඩෙට් හෙයා කට් කියලා. ණය අඩු කිරීමකට එකඟ වුණා. හැබැයි ඔබ දන්නවද මේ රජය ගිය රජයේ අඩිපාරේ ගිහිල්ලා නවලිබරල් වාදී අඩිපාරේ ගිහිල්ලා මේ මැක්‍රෝ ලින්ක් බොන් ප්‍රතිපත්තිය අනුගමනය කිරීම තුළ මොකද්ද වෙන්නේ කියලා දන්නවද? ආර්ථිකයේ වර්ධනය වෙන්න වර්ධනය වෙන්න අපිට ගෙවන්න තියෙන ණය කප්පාදු කරපු ප්‍රමාණය වැඩි වෙනවා. කප්පාදු වුණේ වැඩි වෙන්නේ ආර්ථිකයේ වර්ධනය වෙනකොට වැඩියෙන් ණය ගෙවන්න සිද්ධ වෙනවා. මැක්‍රෝ ලින්ක් බොන්ඩ් එක දැන් අපේ රටේ ලක්ෂ 220ක් ජනතාව මේක දන්නවද? ලොකුවට ආර්ථික වර්ධනය ගැන කතා කරාට ඇත්ත වශයෙන්ම මුලදී සාකච්ඡා කරපු ණය කප්පාදුව අපේ රටට ලැබෙන්නේ නැහැ. ආර්ථිකයේ වර්ධනය වෙනකොට IMF ගිවිසුම හරහා එකඟ වුණු මැක්‍රෝ ලින්ක් බොන්ඩ් එක හරහා අපිට ගෙවන්න තියෙන ණය ප්‍රමාණය වැඩි වෙනවා. අර ණය අඩු කරපු ප්‍රමාණය ඉවත් වෙනවා ක්‍රමානුකූලව. මේක මහා අපරාධයක්. මේ මැක්‍රෝ ලින්ක් බොන්ඩ් එක හරහා අපේ රටේ ආර්ථික වර්ධනයට නිසි වටිනාකමක් ලැබෙන්නේ නැහැ. කැපුවයි කියපු ණය වලින් අපිට ප්‍රතිලාභයක් ලැබෙන්නේ නැහැ. අන්න ඒ නිසා මම නැවත නැවතත් යෝජනා කරනවා මේ රජයට මේ මැක්‍රෝ ලින්ක් බොන්ඩ් එක හරහා ක්‍රියාත්මක වෙන මේ අසාධාරණ ඉවත් කරන්නට කරුණාකරලා කටයුතු කරන්න. ඔබට වගකීමක් තිබෙනවා. ඔබට යුතුකමක් තිබෙනවා. ඔබගේ ජනවරමට අනුව ඒ යුතුකම රටේ ජනතාව වෙනුවෙන් ඉෂ්ට සිද්ධ කරන්න. අවසාන වශයෙන් මම කියන්න කැමති මේ ප්‍රජාශක්ති වැඩසටහන ඇත්ත වශයෙන්ම බොහොම කනගාටුදායකයි. ඒකද දේශපාලනීකරණය කරලා තිබෙන්නේ. ඒකට තමන්ගේ දේශපාලන අතකොළුවන් තමන්ගේ දේශපාලන ගෝලබාලින් දාලා ප්‍රජාශක්තියකින් සිද්ධ වෙන්නේ දුප්පත්කම තුරන් කරලීම නෙවෙයි. ප්‍රජාශක්තියකින් සිද්ධ වෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ ශක්තිමත් කිරීම. ඒක වෙනුවෙන් තමයි බිලියන 25කට ආසන්න ප්‍රමාණයක් මුදල් වෙන් කරලා රටේ ග්‍රාම නිලධාරි වසම් 14,021ට මුදල් වෙන් කරලා තිබෙන්නේ. මන් දැක්කාද ප්‍රවෘත්ති නිවේදනයක් දාලා තියෙනවා වසම් 14,021ට මිලියන ගාණෙ වෙන් වෙනවයි කිය. හැබැයි ඇත්ත වශයෙන්ම ගණන් හදලා බැලුවොත් අපි හිතනවා මිලියනයකට වැඩි වැඩි ප්‍රමාණයක් වසමකට වෙන්ගෙනවා. දළ වශයෙන් 1.7ක් වෙන්ගෙනවා. මම අහන්න කැමති, ඇයි මේ ප්‍රජා ශක්ති වැඩසටහන දේශපාලනීකරණය කරන්නේ? දැන් යෞවන සමාජවලට තනතුරු දුන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ලයිස්තුවට, සිවිල් ආරක්ෂක කමිටුවලටත් ඒ නල් ලයිස්තු දුන්නේ, නිලධාරි මණ්ඩලවලට ජනතා විමුක්ති පෙරමුණේ ලයිස්තුව. දැන් ඉදිරියට කුලගුණ සමිතියටත් ඔහොම කරන්න යනවද? පන්සලේ දායක සභාවටත් ඔහොම කරනවද? අපිට ආරංචි ගොවි සමිතිවලටත් එහෙම කරන්න හදනවයි කියලා, මරණාධාර සමිතියටත් ඔහොම කරන්න හදනවද? මේකද ඔබ පොරොන්දුණු සිස්ටම් චේන්ජ් එක? මම අහන්න කැමතියි. ඒ නිසා ගරු අග්‍රාමාත්‍යතුමියට මම ගෞරවයෙන් ඉදිරිපත් කරනවා, ඔබතුමියට ලොජික් එකයි තර්කය හොඳට වටහා ගන්න පුළුවන් මේ පොත හොඳට කියවලා. මේ පොතේ තියෙන දේ රජයේ ක්‍රියාවට නංවනවද නැද්ද කියන කාරණාව පිළිබඳව සංසන්දනාත්මක විශ්ලේෂණයක නිරත වුණා. එතකොට බලා ගන්න පුළුවන් ලොජිකල්ද ඉලොජිකල්ද කියන කාරණා. ස්තුතියි.